ගරු අමාත්‍යමේගේ කතාවෙන් අද දින වැඩ කටයුතු හමාර කිරීමට සභාව එකඟද?
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම කාරණා කීපයක් මතු වුණා මේ අවස්ථාවේදී. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පත් කිරීම සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කිව්වා සභාවට ප්‍රකාශයක් කරන්න කියලා. විශේෂයෙන් කියන්නට ඕනි මේ සම්බන්ධයෙන් අපි කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් රැගෙන ගියා. අමාත්‍යංශ පස පහක ලේකම්තුමල්ලා මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පත් කිරීම සඳහා ඉන්ටර්විව් බෝඩ් එකක් පත් කරන්න කියලා. ඉතින් ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය මුණසිංහ මැතිතුමා, ඒ වගේම රාජ්‍ය පරිපාලන රේකම් රත්නසිරි මැතිතුමා, ඒ වගේම රාජ්‍ය සංචාරක අමාත්‍යංශයේ ලේකම් හෙට්ටිආරච්චි මැතිතුමා, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් විශේෂඥ මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමා, ඒ වගේම දීවර කටයුතු භාර අමාත්‍යංශ ලේකම් ඉන්දුරත්නායක මැතිනිය, මේ වගේ මේ පස් දෙනාගෙන් යුක්ත කමිටියක් ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව ඒ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයට අනුව තමයි මේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වුවේ. මේ සම්මුඛ පරීක්ෂණයේදී වැඩිපුරම ලකුණු ලබා ගත්තේ කළුබෝවිල රෝහලේ වකට වැඩ කරපු විශේෂඥ වෛද්‍ය අසේල මැතිතුමා. ඒ අනුව කැබිනට් මණ්ඩලයට නැවත ඒ ලකුණු ලබාගත් පිළිවෙල අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මම. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීන්දුව කරා වැඩිම ලකුණු ලබාගත් ඒ සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබාගත් වෛද්‍ය අසේල මැතිතුමාව අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් කරන්න. ඒ ආකාරයෙන්ම තමයි මීට පෙරවතාවලත් රාජගරු රාජසේනරත් මැතිතුමා අමාත්‍යවරයා විදිහට ඉන්න කාලේ වෛද්‍ය අනිල් ජයසිංහ මැතිතුමා පත් කරෙත් මේ ආකාරයටම තමයි. දෙවෙනි කාරණය මෙඩිකල් කවුන්සිල් එකේ විසින් රුසියානු විශ්වවිද්‍යාල නම් කිරීම මේ තහනම් කිරීමක් සම්බන්ධයෙන් ඔබතුමා කතා කළා. ඒ සම්බන්ධයෙන් ඇත්තටම ඒ කමිටුව තමයි අර පත් කළ තියෙන ඇයි වැනි කාරණා කළේ කියලා. මොකද අමාත්‍යවරයා දැනුවත් හිරලා තමයි ඒ කටයුතු කළ යුත්තේත්. ඉතින් ඒ නිසා මාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කළෙත් නැහැ. ඒ නිසා එතුමන්ලට අපි ආයෙ ලියලා එතුමන්ලා ඒක දැනට තාවකාලිකව ඒ රුසියානු විශ්වවිද්‍යාලයේම ලයිස්තුවේ නයින් කිරිපේක නැවත වෙබ්සයිට් එකට දාලා තියෙනවා. ඒ වගේම මංගරු විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ එකම කාරණයට මට දිගටම උත්තර දෙන්න බෑ. දැන් ලංකාවේ අපේ රටේ තිබුණේ එක ඉස්පිරිතාලයයි බෝවන රුලිඩුන්ට ප්‍රතිකාර කරන්න. ඒ තමයි අංගොඩ ජාතික IDH රෝහල, බෝන් රෝග පිළිබඳව තියෙන. ඊට පස්සේ මේ රෝගය ආවට පස්සේ අපි රෝහල් සංඛ්‍යාව වැඩි කරගත්තා. ඒ අනුව මාර්තු මාසය වන විට අප රෝහල් 9ක් මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න අපි හදාගත්තා. මේ වන විට රෝහල් 33ක් මෙම රෝගීන්ට ප්‍රතිකාර කරන්න අපි වෙනමම COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන්න මේ වෙනකොට රෝහල් 33ක් හදාගෙන තියෙනවා. ඒ වගේම මෙම කටයුතු කරන්න අපට ලංකාවේ තිබුණේ එක ලැබ් එකක් විතරයි. ඒ MRI ආයතනය. ඊට පස්සේ මාර්තු මාසෙ වෙනකොට අපි ලැබ් 6ක් හදාගත්තා. මේවා හදාගන්න ඒ ලැබ්ස් වලට අවශ්‍ය උපකරණ පිටරටින් ගේන්න ඕනි. ඒ කාලෙ වෙනකොට ලෝකයේ ගුවන්තොට පොළවල් සහ වරායවල් බොහෝතරයක් වහලා තිබුණා. එක PCR ටෙස්ට් එකක් කරන්න වර්ග 20ක් විතර ಜಾති යෝනි දීර්ඝ ක්‍රියාවලියක්. නමුත් අපි මාර්තු මාස වෙනකොට ලැබ් 6ක් හදාගත්තා. අප්‍රේල් මාස වෙනකොට ලැබ් 16ක් හදාගත්තා. ඕම ගිහිල්ලා සැප්තැම්බර් ඔක්තෝබර් මාසයේ වෙනකොට දැන් ලැබ් 25ක ලංකාවේ මේ පරීක්ෂණ කටයුතු කෙරෙනවා. ඒ වගේම අපි මාර්තු මාසයේ තමයි යම් දෙවෙනි රැල් පළවෙනි රැල්ලේ පටන් ගැනීම ආවේ. ඉතින් ඒ වෙනකොට අපි දවසකට අපට කරන්න පුළුවන්කම තිබුණේ ලැබ් 6ෙමත් ටෙස්ට් 300ක් 250ක් වගේ ගාන. නමුත් එය අප්‍රේල් මාසෙ වෙනකොට ලැබ් ගාන ඔහොම 16ක් කරගත්තා. ඒ අනුව දවසකට 1900ක් කරන්න පුළුවන්කම අපිට ලැබුණා. එහෙම ගිහිල්ලා අද වෙනකොට අපි ලැබ් 25ක් හදලා තියෙනවා. ඒ වගේම PCR පරීක්ෂණ දවසකට 8000කට වැඩි ප්‍රමාණයක් කරන්නට පුළුවන් තත්වයකට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම ගැසට් පත්‍රයේ සම්බන්ධයෙන් මම කියන්න ඕනි, අපේ රටේ කොරන්ටයින් ලෝ එකක් තියෙනවා. ඒ කියන්නේ පනතක් තියෙනවා, නිරෝධායන පනත. ඒ පනත ලංකාවේ නීතියක් නැතුව නෙමෙයි, නීතියක් තියෙනවා. නමුත් ලංකාව තුල සමාජය තුලින් රෝගීන් අහඹු ලෙස පරීක්ෂණ 50,000ක් පමණ අපි කළා. දෙවැනි කොවිඩ් රෝගියා හමුවීමට දෙවැනි තත්ත්වයේදී කොවිඩ් රෝගියා හමුවීමට පෙර අගෝස්තු මාසේ දෙවැනිදා ඉඳලා සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ 3 වෙනිදා වෙනකන් ඒවා කරේ රෝහල් වලට එන රෝගීන්ට අනිවාර්යයෙන්ම මූලික රෝහලකින් උඩ හැම රෝහලකටම එන රෝගීන්ගෙන් අඩුම ගානේ 10 දෙනෙක්ගේවත් පරීක්ෂණ කරලා ඉවන්න කියලා තිබුණා. ඒ වගේම එයාපෝට් එකේ, ඒ වගේම කොරන්ටයින් මධ්‍යස්ථානවල, ඒ වගේ සියලු සැක සහිත සහ බෝ වෙන්න ඉඩක් තියෙන තැන්වල අපි පරීක්ෂණ 50,000ක් පමණ කළා. රෝගීන් ලංකාවේ හම්බ වෙච්ච නැති කාලේ ඒ අනුව කිසිම රෝගියෙක් ලංකාව තුල හම්බ වුණේ නැහැ. හැබැයි මේ තත්ත්වයත් දැන් අද දැනට රටේ තියෙන තත්ත්වයත් අපිට මර්ධනය කරන්න පුළුවන් වෙයි කියලා දැඩි විශ්වාසයකින් අපි කටයුතු කරගන්න. ඒත් ටික කාලයක් තිබිලා අපිට ආය හම්බ වෙන්න පුළුවන්. මොකද ලෝකයේ තව අවුරුදු 3ක් විතර මේ රෝගී නිදී කියලා තියෙනවා. මම පහුගිය අප්‍රේල් මාසයේදීත් කිව්වේ අපේ ජනතාව හරියට ක්‍රියාත්මක වුණොත් අපට යම්කිසි විදිහකට මේ රට මුදව ගන්න පුළුවන් වෙයි කියන කාර්යය. ඒ වගේම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කලිනුත් පාර්ලිමේන්තුවේ කීප වතාවක් මතක් කළා, අර මේ පිටරට ඉඳලා විදේශ ශ්‍රමිකයින්, ඒ වගේම ඩුවල් සිටිසන්ෂිප් එක තියෙන අය, ඒ වගේම ස්කෝල යුනිවර්සිටිස් වල දරුවෝ ලංකාවට එන්න දිගට ඉල්ලීම් කරා. ඒ අනුව අපි 50,000ක් පමණ පිරිස මේ රටේ රෝගීන් නැති කාලේ ලංකාවට ගෙනාවා. විශේෂයෙන් අපේ රටට විදේශ විනිමය ගේන මැද පෙරදිග අය පාරවල් ගානේ ඒ අය වැරදි විදියට ඉඳලා මොකක් හරි ක්‍රමයකට ඔවුන්ට මූලික අවශ්‍යතාවක් නැතුව හිටියා. ඒ උන්ට ඒ නිසා ඔවුන් දිගටම ඉල්ලීමක් කරා. ඒ නිසා අපි ඒ අය ලංකාවට ගෙනාවා. ඒ ගේනකොට මේක ඉතාම දරුණු විදියට බෝවෙන රෝගයක් නිසා යම්කිසි ලීක් එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ කාගෝ ලංකාවට බඩු ගේනවා. ඉතින් බඩු ගේනකොට නොයෙකුත් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ මේ රටට අවශ්‍ය දේවල් ඒවා එන කාර්ය මණ්ඩලය ඉන්නවා. ඉතින් ඒ අයගෙන් මේක බෝ වෙන්න පුළුවන්. කොහොම හරි අපි අපට පළවෙනි රෝගියා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා හම්බ වෙනකොට IDH රෝහලේ මෙම රෝගීන් 200ක් පමණ හිටියා. කොවිඩ් 19 තියෙන රෝගීන්. මොකද ඒ කාලෙත් අපි ලංකාවට එන හැම කෙනෙක්ම PCR පරීක්ෂණයක් කරගෙන එන්න කියලා කියන්නේ පෑය 72ක් ඇතුළත. නමුත් මෙම රෝගියේ බෝ වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න පෑය දවස් කීපයක් යනවා කියලා විශේෂඥයෝ කියන නිසා ලංකාවට එන එහෙදි කරගත්තට මෙහෙට එනකොට ඒ අය රෝගීන් බවට පත් වෙනවා. ඉතින් ලෝකයේ කිසිම තැනක මං හිතන්නේ මට දැනුවත්ව ගුවන්තොටුපලක ලැබ් එකක් තියෙනවා කියලා එවෙලම පරීක්ෂණය සිදු කරන්න. අපි ගුවන්තොටුපලේ පවා ලැබ් එකක් ස්ථාපනය කළා. අපි පුළුවන් තරම් රජයක් විදියට වෙන්ටිලේටර්ස් අපි රෝහල් වලත් 650ක් පමණ තියෙනවා. තවත් අපිට 200ක් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඒ වගේම අවුරුද්දක් ඇතුළත අපි රෝහල් වලට අලුතෙන් වෙන්ටිලේටර්ස් 265ක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම පෝටබල් වෙන්ටිලේටර්ස් අපි ගිය අවුරුද්දේ 200ක් මේ අවුරුද්ද ඇතුළතත් 200ක් බෙදුවා. ඊට අමතරව තවත් වෙන්ටිලේටර්ස් 650ක් පමණ මගේ කතාවට දැන් නම් බාධා කරන්න දෙන්න බෑ. මං වෙලා වැදුණා. බෑ වෙලාව යනවනේ මට මගේ මං ඒකට උත්තරේ දෙන්න. මෙහෙමයි, ලෝක බැංකුවෙන් අපිට ඩොලර් මිලියන මම ඒකට උත්තරේ දෙන්න. ඩොලර් මිලියන 128ක් මං එතකොට ඒ අපිට ලෝක බැංකුවෙන් අපිට ඒ ආධාරය ලබා දුන්නේ ණය ආධාරය අවුරුදු 3කට 2023 තමයි මෙය ඉවර කරන්න කියලා තියෙන්නේ. ඒක නිසා ඒ සමස්ත එක මේ ඉක්මනට අපට ඉවර වියදම් කරලා ඉවර කරන්න බැහැ. මොකද රෝහල් හදන්න, දැඩි සත්කාරයකක හදන්න, එවැනි කාරණාත් එක්ක කොවිඩ් රෙස්පොන්ස් එකට අවුරුදු තුනක් වගේ කාලයක් ඇතුළත වියදම් කරන්නයි ලෝක බැංකුවෙන් එම ආධාර ප්‍රමාණය අපිට ලබා දුන්නේ. ඒකෙන් අපි යම් ප්‍රමාණයක් මේ වන විට වියදම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අලුතෙන් මේ රෝහල් හදන කාරණ සහ ඉතුරු කාරණාවලට ඩොලර් මිලියන 128ක් ලෝක බැංකුවෙන් අපිට ලබා දුන්නා මේ කොවිඩ් රෝගය සම්බන්ධයෙන්. හැබැයි ඒ දුන්නේ 2023 වෙනකන් වියදම් කරලා ඉවර කරන්න කියලා. විශේෂයෙන් රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම වගේ කාරණාවලට මේ වෙන විට ඩොලර් මිලියන 35ක් අපි අවශ්‍ය PPE කිට්ස්, ඒ වගේම අවශ්‍ය PCR පරීක්ෂණ කරන්න අවශ්‍ය ටෙස්ට් කිට්ස් වගේ දේවල් මිලදී ගැනීමට ඩොලර් මිලියන 35ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම තවත් ඩොලර් මිලියන 22ක් මේ වන විට රෝහල් වල අවශ්‍යතාවයන් සඳහා ඇම්බියුලන්ස් මිලදී ගැනීම, ඒ වගේම අපි අර සෞඛ්‍ය සේවයේ යෙදී සිටින PHI මහත්වරුන්ට මෝටර්සයිකල් මිලදී ගැනීම වගේ කාරණා ඇතුළත් තවත් ඩොලර් මිලියන 22ක් අපි වියදම් කරලා තියෙනවා. අපි ඒ ප්ලෑන් එක අනුව තමයි වියදම් කරගෙන යන්නේ. ඉතින් එහෙම නිසා මම කතා කරගෙන ගියේ විශේෂයෙන්ම අපි ලංකාවේ නිරෝධායන පනත තිබුණත් රෝගීන් ලංකාව තුළ හමු නොවුන නිසා අර පොලිසියට වුණත් අනවශ්‍ය බලයක්, එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන අයට අනවශ්‍ය බලයක් දීම යුතු නෑ කියලා හිතුවා. සමහර වෙලාවට පාර්ලිමේන්තුවට සාමාන්‍ය පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවස්ථාව ලබා දීලා ඊට පස්සේ විවාද කරලා තමයි ඒක සම්මත කරන්නේ. නමුත් මේ 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 නිරෝධායන නීතිය යටතේ අමාත්‍යවරයාට කරුණාකරලා බාධා කරන්න එපා මගේ කතාව ඔබතුමන්. නෑ බෑ 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 කතා රයිතුමනි, දැන් අද දවසම විවාද කළා. නෑ මගේ කතාව ඉවරනාට පස්සේ, කතාව ඉවරනාට පස්සේ අවසානේ මම කියන අවසානේ කතා කරන්න ඔබතුමාට අවස්ථාවක් දෙන්න. ඔබතුමායි අවසානේ කතා කරන්න අවස්ථාවක්, මගේ කතාව කියාගන්නවට දෙන්න. නෑ ඒකට මම ඇතුල් කරන්නම් අවසානේදී. බෙන්න බෑ කතා නැති අවසානේදී
කියන්නේ.
ඒක මේ කතා ගරු කතානායකතුමනි මගේ කතාව කරන්නට අවස්ථාව දෙන්න.
මේකක් නෙමෙයි
මේ මේ
එතුමිය පිළිතුරු කතාව කරන්නේ. පොයින්ට් ඔෆ් ඕඩර් නැහැ, එතුමිය පිළිතුරු කතාව කරන්නේ. ඔබතුමාට ඕන තරම් අවස්ථාවක් තිබුණා ඒක කරන්න.
වේලපයින් ඔබතුමා අහන්න බෑ. දැන් මොකද කියන්නේ? ඉතින් කියන්නේ නැනම් ටග්ගාල කියන්නේ.
මේ තැතුලෙම තියෙන. මට කියන්න අර වෙනම එකතු කරගත්ත කොයිඩ් අර මුදලට මොකද්ද කරේ කියන ඒ විස්තරෙත් අපිට
දැනගන්න. අර මුදල සම්බන්ධයෙන් මම වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න.
ඒකට වෙනම විවාදයක් ගන්න.
වාර්තාව වෙනම විවාදයක් ගන්න. එතකොට ගරු කතානායකතුමනි මම කියාගෙන ගියේ විශේෂයෙන්ම රටේ ජනතාව අපහසුතාවයට පත් වෙන්න වෙයි කියන බයට තමයි මේ අලුත් ගැසට් පත්‍රය අපි ගහන එක ටිකක් පරක්කු කළේ. මොකද අමාත්‍යවරයාට නීති හදන්න බලයක් දීලා තියෙනවා මේ ක්වොරන්ටයින් ඇක්ට් එකෙන්. සාමාන්‍ය නීතියක් රටේ හදනකොට පාර්ලිමේන්තුවේ තත්ත්වයට වඩා. ඉතින් ඒකෙදි ජනතාව අත්අඩංගුවට ගැනීමේ බලය වරෙන්තුවක් නැතුව මෙම නිලධාරීන්ට ලබා දෙනවා. ඉතින් ඒක ෆේස් මාස්ක් එකක් දාලා හිටියේ නැති වුණාම, අතේ දුරින් මීටර එකක දුරින් හිටියේ නැති වුණාම, ඒ වගේ කාරණාවලට ජනතාව අත්අඩංගුවට ගැනීමේදී එවැනි තත්ත්වයක් දීම ගැන කීප වතාවක් අපි හිතමින් හිටියා. නමුත් මේ තත්ත්වය මතුවෙනවත් එක්කම අපි එය නීතියක් බවට පත් කළා. විශේෂයෙන් එහිදී මම මතක් කරන්න ඕනේ, මම කිසිම වෙලාවක මේ පාර්ලිමේන්තුවට කිව්වේ නැහැ නිරෝධායන අපි ගයිඩ්ලයින්ස් ඉෂූ කරලා තියෙනවා ඒවා පාර්ලිමේන්තුවට අදාළ වෙන්නේ නැහැ කියලා. නමුත් නිරෝධායන නීතිය ලංකාවටම පොදුයි. ඒ නිරෝධායන පනත ලංකාවටම තමයි පාර්ලිමේන්තුවේ 1800 ගණන්වල ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මම ගාපු ගැසට් පත්‍රයේදී පාර්ලිමේන්තුවට අදාළයි රටක නීතිය. මට දැන් කතා කරන්න දෙන්න ඔබතුමා, මට කතා කරන්න දෙන්න. රටක යම්කිසි නීතියක් තියෙනවා නම් නිරෝධායන නීතිය ලංකාවටම අදාළයි. හැබැයි අලුතෙන් ගහපු ගැසට් පත්‍රයේදී එය නීති සම්පාදක විසින් පොදු ස්ථානවල තමයි වැරදි කරනවා නම් මේ දඬුවම දෙන්න පුළුවන් කියලා තියෙන්නේ. පොදු ස්ථානයක් කියන්නේ කුමක්ද කියන එක නීති සම්පාදකවරයා ගැසට් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ පොදු ආස්ථානයක් කියලා සඳහන් කරලා තියෙන නිසා නීති සම්පාදකයාගේ අපේ අරමුණ උනේ ඇතුල්වල හෝල්වල නැත්තම් තමන්ගේ ගෙවල්වල ඒ වගේ ඒ අයට වෙනම ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා මේ වගේ තැනක කොහොමද කතා කටයුතු කරන්න ඕනි කියලා. ඒවා මාර්ගෝපදේශ. හැබැයි අර ගැසට් පත්‍රය කරපු පළ කරපු නීතිය යම්කිසි එලිමහන් ස්ථානවල ජනතාව ගැවසෙනකොට මේක ඔබ දන්නවා එක මිනිස්සෙකුට එලිමහන් ස්ථානවල ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවල කියන එක නීති සම්පාදකයා විසින් ගැසට් පත්‍රයේ පොදු ස්ථානවලටයි මේක බලපාන්නේ පොදු ස්ථානයේ කුමක්ද කියන එක පැහැදිලිවම අර්ථකථනය කරලා තියෙනවා මං ගරු සජිත් ප්‍රේමදාස මහත්මයාටත් කියනවා මම කිසිම වෙලාවක ඔබතුමාට පහර ගැහිීමේ පහර ගැහිීමක් කිසිම වෙලාවක මගේ පළවෙනි කතාවෙන් මං කරන්නේ නැහැ හැබැයි මට මෙතන තියෙන්නේ ඔබතුමා විපක්ෂ නායකවරයෙක් විදිහට හැමදාමම මම උත්තර දෙනවා හැමදාමම ඔබතුමා කියනවා PCR මැෂින් ගෙනල්ලා නැහැ වෙන්ටිලේටර්ස් ගෙනල්ලා නැහැ ස්පිරිතාල හදලා නැහැ කියලා මං හැමදාම උත්තර දෙනවා. ඉතින් මේ හැම වෙලේම මේක පාර්ලිමේන්තුවේ ඔබතුමා කියනකොට මං ඔබතුමාට කියන්නේ ඔබතුමා ගෞරවනීය විපක්ෂ නායකවරයෙක් විදිහට ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ මේ කතා ඉදිරිපත් කරන්න ඉස්සරහට දැන් මේ හැම දෙයක්ම මම පෞද්ගලිකව කාටවත් එහෙම පහර ගහන්න ලෑස්ති නැහැ. නමුත් හැම වෙලේම මට ඔබතුමාගේ කතාවේදී පහර ගැහිීමක් කරනකොට මට මේකට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඒකයි මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ. මොකද මේ රටේ මේ අපේ රට පෞරාණික අපේ රටක්. ඉතින් ඒ රටේ අපේ රටේ නොයෙකුත් අවුරුදු 2530 තිබිච්ච යම් මතවාද තියෙනවා ආගම ධර්ම තියෙනවා. ඉතින් මං කැමති නෑ වෙච්ච දේවල් ගැන ආපහු මේ කතා කරන්න. නමුත් ත්‍රිමා විතරණ නැතිතුමා මේ වෛද්‍ය පනත ගැන කතා කරනකොට මට කියන්න තියෙන්නේ ඇත්තටම වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සහ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් අපේ දිස්ත්‍රික්කයේ ත්‍රිමා විතරණ සහෝදරයා ජීවිතේ දුන්නා. ඒ වෑදී ඒවට විරුද්ධව එතුමාත් එක්ක වුණත් අපිට කතා කරලා
ඔව්
අර ඇමෙතුමිය ඔතුමිය ත්‍රිමා විතරණ කතාව දෙවෙනි වතාවටත් කියන ඉඳ මං කියන්නේ ඒකට රටේ හිටපු ජනාධිපතියේ පටලනවට වඩා හොඳයි ඒ කරපු ඝාතකයා ඉන්න ඔබතුමීලා පැත්තෙම හිටපු ඇමති කෙනෙක් සඳෙත් ඉල්ලුවා
මම ඒගොල්ලෝ මම දන්නේ නැහැ මෙතුමා ඒ කරපු කෙනා ගැන කවුද කියලා. නමුත් ඒ විරෝධී සටන් වලට අපි සහයෝගය දුන්නේ එතුමා වෛද්‍ය විද්‍යාවේ මේ අද ගෙනාපු පනතේ අද ගෙනාපු ගැසට් පත්‍රයේ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය ඇති කිරීම සඳහා කටයුතු කළේ. ඉතින් ඒවා මම මේ දිගට ගහනද මට එහෙම ඇත්තරම අපේ සජිත් ප්‍රේමදාස වැත්තුමා එහෙම කතා කළත් මට එහෙම කතා කරන්න හිතෙන්නේ නැහැ. නැත්තම් මට කියන්න පුළුවන් කොයි වගේ විදියටද මේ 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 පසුගිය කාලවල වල කටයුතු කෙරුණේ කියලා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ ඒ නිසා එවැනි කාරණා නිතර මතු කරන්න මම කැමති නෑ. මොකද මගේ දේශපාලන චරිතයේ හැටියට මට කාටවත් තාත්තා කරපුවා පුතා කරපුවා ඒ කිසි දෙයක් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා හරි නැති හින්දා හැබැයි මේක හැමදාම මේ විදිහට මම හිතන්නේ පාණ්ඩුවක් විදිහට අපි කවුරුත් එකට පාර්ලිමේන්තුවක් විදිහට එකට ඉඳගෙන මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අපි කටයුතු කරමු. මං හිතන්නේ අන්ත දිසානායක මැතිතුමා බොහොම වගකීමකින් එතුමා ඇත්තටම කතා කළා මේ රටක් විදිහට අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරන්තරයෙන් කියන කාරණේ තමයි මේ දේශපාලන වාසියකට පාවිච්චි කරන්න එපා කියන එක. ඒ නිසා මට දෙන්න පුළුවන් හැම වෙලාවකම මට දෙන්න පුළුවන් උත්තර මේ ආණ්ඩුවක් විදිහට මට කරන්න පුළුවන් උපරිමෙත් ඒ වගේ විශේෂයෙන් ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා දිනපතාම පාහේ උදේ පරුවේ මේ සම්බන්ධයෙන් සියලු විශේෂඥ වෛද්‍යවරුනුත් ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිතුමා සහ සෞඛ්‍යංශ කැඳවලා සියලු කාරණා ඇනලයිස් කරලා තමයි මේ කටයුතු කරන්නේ. මොකද මේක ලෝක වසංගත තත්ත්වයක්. ඉතින් මේ ලෝක වසංගත තත්ත්වයේදී අපිට පුළුවන් කමක් නැහැ ඇත්තටමම මේ ඒ තත්ත්වෙන් මිදිලා කටයුතු කරන්න. ඉතින් මේක මේ තත්ත්වය මෙහෙම වුණත් ආයෙ කොයි වෙලේක හරි මේ ලීක් එක එන්න පුළුවන්. රට නිදහස් වෙච්ච වෙලාවට අපි කියනවා රට නිදහස් කියලා. ඒ කියන්නේ වගකීමකින්. ඒ කියන්නේ අපි කරලා ගොඩක් පරීක්ෂණ කරලා රෝගීන් එන්නේ නැති වුණාම අපි කියනවා රට නිදහස් කියලා. නමුත් දැන් ලෝක තත්ත්වය ගත්තොත් දැන් බලන්න ලංකාවේ ලෙඩ්ඩුන්ට අනුපාතව මරණ සංඛ්‍යාව 100.19යි. දැන් ස්පාඤ්ඤයමගේ රටක ගත්තොත් ලෙඩ්ඩුන්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 2.84යි. ජර්මනිය ඒ රටේ ඉන්න ලෙඩ්ඩුන්ට සාපේක්ෂව 102.2යි. දැන් ඉතාලිය වගේ රටක ගත්තොත් ඒ රටේ ඉන්න ලෙඩ්ඩුන්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 5%. දැන් ඉතාලිය එංගලන්තය වගේ රටක් ගත්තොත් ඒ රටේ ලෙඩ්ඩුන්ට සාපේක්ෂව මරණ 4.67%. හැබැයි අපේ රටේ 0.19%. මම කියන්නේ යම් කිසි විදිහක අප මේ රට මිනිසුන්ගේ ජීවිත බේරගන්න ගත්ත ක්‍රියාමාර්ග වලින් ලෝකයේ සෞඛ්‍ය තත්ත්වය විශාල වශයෙන් දියුණුයි කියන රටවල්. අධ්‍යාපනය දියුණුයි කියන රටවල්. ලෝකයේ හැම අංශයක්ම දියුණුයි කියන රටවල් වල තියෙන තත්ත්වයත් එක්ක බලනකොට මේ ලෝක වසංගත තත්ත්වයේදී අපිට අපේ රටට විතරක් හුදකලාව කටයුතු කරන්න බෑ. ඉතින් එවැනි තත්ත්වයකදී අපේ රට ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. මං කියන්නේ අපි මේ හරිය මේ මේක ආඩම්බරයට කියනවා කියලා. දැන් ජනගහණයට සාපේක්ෂව අපේ රටේ මරණ ගාන 100% ජනගහණයට සාපේක්ෂව 0.00093. දැන් ඒක ස්පාඤ්ඤ වගේ රටක් ගත්තොත් 0.076. ඒක ජර්මනිය වගේ රටක් ගත්තොත් 0.01. ඒක ඉතාලිය වගේ රටක් ගත්තොත් 0.06. ඒක බ්‍රසීල් වගේ රටක් ගත්තොත් 0.07. ඒ වගේම යුනයිටඩ් ස්ටේට්ස්
සංසන්දනය කරනවා ඉස්සෙල්ලා අර ලන්ස් ඇමතුමා සංසන්දනය කරා. තෙන්දි ඇමතුමී දැන් අපේත් නෑද ඉන්නවා, මගේත් ළමයි දෙන්නවත් ඉන්නේ මේ ඇමරිකාවේ නරකටම තියෙන තැනක. අපි දකින්නේ ඒ සංසන්දනය අනුව අපි හොඳට කරනවා අරවමයි කියලා අපි ඒකෙන් සෑහීමටපත් වෙන්න බෑ. මොකද ඒ රටවල සංස්කෘතිය වෙනස් ඇමතුමී. දැන් ඇමරිකාවේ මෙච්චර නරකටම තියෙන තැන්වල වුණත් ඊයේ මට පින්තූර වර්ගයක් කියලා දුන්නා මගේ දූලා දෙන්න පාක්කේට ගිහිල්ලා. පාක් එකේ එක මිනිහෙක්වත් මාස්ක් එකක් දාලා නැහැ. ඒතකොට ඒ රටේ සංස්කෘතිය අනුව අපේ රටේ එහෙම නෙවෙයිනේ. අපේ රටේ පොලිසියෙන් ගිහිල්ලා කිව්වොතින් ඔක්කොම ගමේ ඉන්න ඕනේ. එළියට යන්න එපා. ඊට පස්සේ මාකට් එකට ගිහිල්ලා කිව්වොත් මේ මාකට් එකේ ඔක්කොම මාස්ක් අඳින්න ඕනේ. අපේ රටේ මිනිස්සු පිළිගන්නවා. නමුත් ලෝකයේ ඔබතුමී කියාගෙන ඉන්න ලයිස්ට් වල රටවල් වල මිනිස්සු එහෙම නෙමෙයි හැසිරෙන්නේ.
නෑ මම පිළිගන්නවා.
මම කියන්නේ මේකයි. මම වරදක් කියන නෙවෙයි ඔබතුමීට. අපට ඒගොල්ලෝ එක්ක සංසන්දනය කරලා අපි හොඳට කරනවා කියලා අපට සෑහීමටපත් වෙන්න බෑ. මොකද අපේ රටේ මිනිස්සු නීතියට ඉසනවනවා, සංස්කෘතිය වෙනස්. ඒක හින්දා අපි
මම කියන්න ගියේ අපි ලෝකයේ ඉහළම සෞඛ්‍ය තත්ත්වයේ තිබිච්ච රට නෙවෙයි. ලෝකයේ ඉහළම අධ්‍යාපන තියෙන රට නෙවෙයි. ලෝකයේ හොඳම ආර්ථිකය තියෙන රට නෙවෙයි. අපේ රට කියන්නේ අපි අයියලා නෙවෙයි, අපි පොඩි රටක්. ඉතින් මේ රටේ අපි ලෝක තත්ත්වයන් එක්ක බලනකොට අපේ රටේ ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ලෝක තත්ත්වයන් එක්ක බලනකොට සංඛ්‍යා ලේඛන අනුව ඒ රටවල් වලට මෙහෙම අපහසු වෙලා තියෙනවා. ඉතින් අපි යම් මං කියන්නේ මේක මේ අපි හරි කියන එක නෙවෙයිනේ. අපි පළවෙනි රැල්ල මර්ධනය කරන්න කටයුතු කළා. හැබැයි ඒ වෙලාවේ ලෝකයේ මේ වෛරස් එක ගැන තිබිච්ච තත්ත්වය අපිට කාටවත් අවබෝධයක් නැහැ. ලෝකයට අවබෝධයක්වත් නැහැ, අපිට අවබෝධයක්වත් නැහැ. ඒ සම්බන්ධයෙන් දැනුමක්වත් නැහැ. පර්යේෂණ කරලත් නැහැ. ඒතකොට මේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙබරවාරි මාසේ වෙනකොටත් ඒගොල්ලෝ කො මාස් දාන්න ඕනේ නැහැ කියලා. අපේ රටේ එක රෝගියෙක්වත් බිහිවිලා හිටියේ නැහැ පෙබරවාරි වෙනකොට. පාර්ලිමේන්තුවේ මගෙන් ප්‍රශ්නයක් කහපොන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපිට දීපු උපදේශ අනුව මං කොහොම අසුන්නේ නැහැ කියලා. මාර්තු 11 වෙනිදා අපේ රටේ ලෝගියෙක් හම්බ වෙනවා. ඉතින් එතන ඉඳලා අපි මේකේ தත්ත්වය මේක ඉවෝල්වින් වැඩක්. ඉතින් එන විදිහට තමයි මේක මං එදා කිව්වේ එකක්, අද කිව්වේ එකක් කියලා කියන්න බෑ. මුළු ලෝකයේම දැනුම මේ අනුව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නිර්ණායකයන්ට අනුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදිහට අපි කටයුතු කරන්නේ. මං කියන්නේ අපි උද්දාමයටපත් වෙනවා කියන එක නෙමෙයි. හැබැයි අපි වගේ පුංචි රටක යම් මට්ටමක මරණ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියන එකයි මම මේ වෙලාවේ කියන්න උත්සාහ කළේ. මොකද වෛද්‍යවරු කියන්නේ මේ 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 රෝගීන්ගෙන් 60% විතර අපේ රටේ ඉන්න රෝගීන්ගේ කිසිම රෝග ලක්ෂණයක් නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් මේ සෙනඟ ගැවසෙන එක අඩු කරන්න කියලා කියන්නේ එක පුද්ගලයෙක් යම් කිසි සෙනඟ ඉන්න ගොඩාක් තැනකට ගියොත් ඒ පුද්ගලයා ළඟින් ළඟින් අපි තුම මගුල් ගෙදම් ක්ලස්ටර්ස් දෙකක් ආවේ මගුල් ගෙවල් වලින්. කොහෙද දම්පහට ගියා ආපු දෙකක්ම ඔය කුරුණෑගල ආපු එකයි මතුගම ආපු එකයි දෙකම. ඒක මගුල් ගෙවල් වලින් ආයි. මොකද එක ලෙඩෙක් හරි බැරි වෙලා හරි රෝග ලක්ෂණ නැති එක්කෙනෙක් ඇවිල්ලා ඒ ලොකු සෙනඟක් ඉන්න තැනකට ගියොත් එමේ ඔක්කොටම බෝ වෙනවා. ළඟ ආශ්‍රයයකට ගියා මගුල් ගෙවල් ගියන්. ඉතින් මම හිතන්නේ හොඳට ඇඳලා ඔය මාස්සරව මේවත් දාන්නෙත් නැතුව ඇතිනේ කාන්තාව එහෙම ලස්සනට ඇඳගෙන ආපුවම. එතකොට ලොකු ඒ කියන්නේ එක පුද්ගලයෙකුට 1000කට 2000කට පතුරවන්නත් පුළුවන්. හැබැයි සමහරු ඉන්නවා තමන්ට ලෙඩේ හැදෙනවා, තමන් දන්නේ නැහැ තමන්ට ලෙඩේ තියෙනවා කියලා. මාස්ක එකක්ද මේ මොකද ඩ්‍රොප්ලට්ස් වලින් මේක බෝවෙනවා කියලා විශේෂඥයෝ කියන්නේ. ඉතින් කෙළබිඳිති වැටෙන විදිහකට දුරින් ඉන්නේ නැත්නම් ඈතින් ඉඳලා කෙළබිඳිති මීටරයක් මීටර එකහමාරක් විතර දුරට යන්න පුළුවන් කියලා කියන. මේක වැටෙන්නේ නැති වෙන්න ඈතින් ඉඳලා මාස්ක් එකක් දාගෙන ඉඳලා අත හොදලා එවැනි කටයුතු කරලා ඒ කියන කාරණා පිළිපදලා හිටියම ඒ පුද්ගලයා තව එක්කෙනෙකුට දෙන්නෙකුට හදලා ඒගොල්ලොත් ඒ සෞඛ්‍ය පුරුදු පළපදුවන් එතනින් ඒක නිමෙනවා. يعني රෝග ලක්ෂණ නැති අය 60% විතර ඉන්නවනේ. ඉතින් එතකොට ඒක පැතිරෙන ප්‍රමාණය අඩුයි. නමුත් සුපර් ස්ප්‍රෙඩර්ස්ලා සමහර තැන්වල ඉන්නවා ලොකු පද්‍යස්ථාන වලට ගියාම මේ එහෙම වෙනවා. දැන් අපි ඇත්තටම ගම්පහ තත්ත්වය මේ වෙනකොට විශාල පාලනයකට අරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපි නිරන්තරයෙන් අතිගරු ජනාධිපතිතුමා දිනපතා මේ මීටින් අරගෙන මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්නවා. ගරු අගමැතිතුමා ආණ්ඩුවට නායකත්වය දීලා අපත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය තීන්දුව ගන්නවා. හැබැයි අපි කොළඹ දිස්ත්‍රික්කේ බොහෝ හැම තැනකම වගේ මේ ගම්පහ එනකොට සැකේට දවස ගානේ චෙක් කළා. එතකොට මේ ඒ නිසා නමුත් එක පාරටම සීත කාලගුණයක මොකක් හරි එකත් එක්ක රෑ මේ මාළු මාකට් එකේ සිද්ධියත් එක්ක එක පාට පිට වුණා. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ මම මටත් පුළුවන් විදියට ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ ආණ්ඩුව වගේම මටත් පුළුවන් උපරිමෙන් මගේ කාලය සම්පූර්ණයෙන්ම උදේ 8:00 පටන් ගත්තා රෑ 11:00 විතර වෙනකන් අමාත්‍යයන් සීලගෙන මේවට අවශ්‍ය කටයුතු කරමින් අපි මහන්සිලා වැඩ කරනවා. අපේ උපරිම ශක්ති ප්‍රමාණය යොදවලා ඉතින් අපි විශ්වාස කරනවා. හැබැයි කොහොම වුණත් මේ තත්ත්වෙනුත් මේ රට අපට මුදව ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මගේ කතාව අවසන් කරා.
යෝජනා අංක 2 1 සහ 2 සභාව එකඟද? 1 සභාව එකඟද?
තුමිය මේ සභාවේ ප්‍රකාශ කරා උපදේශකාර සභා 12 කැඳවනවා.
ඒකට අදත් මගේ කෝඩිනේටින් සෙක්‍රටරි කෙනෙකුටවත් එන්න විදියක් නැහැ. මේ එන්න
ඒත් කමක් නැහැ. එහෙමනම් මේක උපදේශකාර
සභාව මං කියන්නේ පාර්ලිමේන්තු නැති දවසක කැඳව ගත්තොත් අපිට කතානායකතුමනි පුළුවන් උපදේශකාර සභාව කැඳව ගන්න.
මේ කාරණාව දවසම් කරනවා.
මේ කාරණේ ගැන නෙවෙයි සර්. මේකෙදි මොනවා හරි
නෑ මම කිව් ගරු කතා නමුතුනේ. සාමාන්‍ය උපදේශකාර සභාව කැඳවීම පිළිබඳව නෙවෙයි සෞඛ්‍ය මතුමා ඉදිරිපත් කරේ. මේ ගැසට් නිවේදන
පිළිතුරු කතාවත් අවසానයි.
කතා කරන කරුණු කීපයක් තියෙනවා කියලා. ආයතන සභානායකතුමත් අපි යම් එකඟ
තමයි. ඔබතුමාට ගැටලුව තියෙන්නේ කොතනද කියන්න මම ගැටලුවට උත්තර දෙන්න.
ගැටලු කීපයක් තිබෙනවා. එක තමයි ඔබතුමී ඉදිරිපත් කරලා තිබෙනවා අවම මට්ටම C2S1 කියලා. ඒතර මගේ යෝජනාව තියෙන එක නෙවෙයි. මම හිතනවා ඊට වඩා යෝග්‍ය. මොකද C2S1ට වෛද්‍ය පීඨයට ගිහිල්ලා තියෙන මීට පෙර 2005 කිලිනොච්චිය දරුවේ. ඒ අරනකොට කිසිදු දරුවේ C2S1ට එතනින් පස්සේ වෛද්‍ය පීඨයට ඇතුල් වෙලා නැහැ. එහෙමනම් අපි ඒක ෆික්ස් කරනවා වෙනුවට C2S1 ලෙස ස්ථාවර එකක් තියනවා වෙනුවට වසරෙන් වසර ගිය වසරේ ලබා ගන්නාලද ප්‍රතිඵලය 90 මේ වසරේ තීන්දුව කිරීමේකට එන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව. එහෙම නැතුව C2S1ට අවසන් වශයෙන් ගිහිලා තියෙන්නේ 2005.
ගරු රාජිත ඇමතිතුමා අවුරුදු 2කට ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු ගැසට් එක පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්න අද තමයි අපිට පුළුවන් උනේ.
මේක මම කියන්නේ දීර්ඝ කාලයක් නෑ. මා කියන්නේ දීර්ඝ කාලයක් අදින්න කෙනෙක් නෙවෙයි.
වෛද්‍ය විද්‍යාලවල යන ළමයින්ටත් ලොකු අසාධාරණයකුත් වෙනවා මේ ප්‍රශ්නයත් එක්ක. ඉතින් කොතනක හරි වෛද්‍ය විද්‍යාවේ ප්‍රමිතියක් එන්නපෑ. දැන් ආරංචි මාර්ග තියෙන්නේ වැඩ තුන පාස් නැති ළමයිනුත් ඉන්නවා. දැන් වෛද්‍ය මේ වෛද්‍යවරු විදිහට විභාගෙට පෙනීන. කොයි වෙලේක හරි මේ ප්‍රමිතිය
එන්නපෑ. මම කියන්නේ ගරු කතානායක තුමනි, මගේ ඉල්ලීම තිබුණේ අපට මේක යම් සාකච්ඡාවක් කරගැනීමේ අවස්ථාවක් තියෙන්න ඕන කියන සාධාරණ ඉල්ලීමක්. මේ ගැසට් නිවේදනයක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අපට විනාඩි 2-3 කතාවක් ලැබෙනවට වඩා මේක තමයි අපිට තියෙන අදහස්. ඔබතුමියගේ අදහස් මොනවද? වෙනස් අරමුණ මොකද්ද? එහෙම නේද මේකේ නීති අපි සම්පාදනය කරන්න ඕනකම තියෙන්නේ. එහෙම නැතුව මේකේ නීති සම්පාදනය කළ යුතුද?
පක්ෂනායක රැස්වීමේදී නේද සර් 10යි 12යි කියන වෙලාව දාලා එකතු
සාකච්ඡාවකින් අනතුරුව මේක අද ඡන්ද විමසනවද නැද්ද කියලා තීරණයක් ගමු කියලා. එහෙම එකඟතාවයකට ඇවිල්ලා තියෙන මේ සභාව. ඒකයි මම කියන්නේ.
ඔව් අමතේවා.
ගරු මන්ත්‍රීතුමා මේක පරක්කු වෙන්න මේ උපාධි පිළිගැනීම ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීම සම්බන්ධයෙන් උත් ගැටලුවක් තියෙනවා. ඒතර
තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි කාරණයක් හින්දා මැතිතුමා මේක දැන් අවුරුදු ගානක් තිස්සේ මිනිමම් ක්වොලිෆිකේෂන් එක අපිට පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න බැරයි. ඉතින් අඩු ලකුණු ගත්ත වැඩ අඩු ගානේ ඕ ලෙවල් පාස් වෙච්ච නැති ළමයිනුත් දොස්තරවරු විදිහට දැන් එළියට එනවා. උසස් පෙළ වැඩ හතර තුනම ෆේල් වෙච්ච ළමයිනුත් එනවා. මේක කොතනක හරි අපි නතර කරගන්න ඕනේ.
අපේ රටේ C2S1 2005 වුණේ මෙහෙම තත්ත්වයක් තියෙන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණයක් අපිට වෛද්‍ය ශිෂ්‍යව පුහුණු කරන්න ස්ථාන නැහැ. ඒකින්ද ඉතින් නැතුව මේක මේ මේ මේක මේ 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 මේක තමයි හරි අගේ හින්දා නෙවෙයි. C2S1 ගත්තේ මේ සියලුම පීඨවල මුළු පීඨ කතා කරලා ඔක්කොම සියලුම මහාචාර්යවරු කතා කරලා සියලු කට්ටිය එකඟ වෙලා මේක ගත්ත තීන්දුවක්. ඒ තීන්දුව ගත්තේ මම කියන්නේ දැන් එක එක අවුරුද්දට දාන්න ගියොත්, ඒ කියන්නේ දැන් මෙහෙ ඉගෙන ගන්න බැරි මිනිස්සු මෙහෙ වෛද්‍ය පීඨයකට සුසුකම් ලබන සියලුම කට්ටියට වෛද්‍ය පීඨයට යන්න බෑ. ඉතින් එතකොට පිටරට යනවා. එතකොට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න දෙන්නේ නැහැ. හැබැයි කියනවා පිටරට ගිහිල්ලා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් එන්න කියලා. එතකොට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ගිහිල්ලා හරි දරුවෙකුට වෛද්‍ය විද්‍යාව අදාරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මීට වඩා ඉහළ දැම්මොත්
හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා අධ්‍යාපනය පිළිබඳ සෞඛ්‍ය පිළිබඳ එතුමට ප්‍රතිපත්තියක් තියෙන පුළුවන්. මම ඒකත් එක්ක විවාදයකට යන්නේ නැහැ. මොකද හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ තීන්දුවක් නීතිගත කරන්න යනවා නෙවෙයි අපි මේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කළද එතුමාගේ කාලේ ගැසට් කරලද නැහැ එතුමාගේ කාලේ ගැසට් කරලද නමුත් ඔබතුමා විසින් ඉදිරිපත් කරන එකක් මම මේ ඉතාම සාධාරණ මේක කිසිසේත්ම පසුපසට දැමීමේ උවමනාවක් නැහැ එවැනි යටි උවමනාවක් සහිතව නෙවෙයි මා නැවතත් කියන්නේ ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව අපි නීති සම්පාදනය කරනවා නම් අපිට තියෙන මූලික බලය ඒ නීති පිළිබඳ අපිට තියෙන අදහස ඒ වගේ තියෙන ගැටලුකාරීත්වෙන් निराකරණය කරගැනීමේ අවස්ථාවක් ඕන ඒ අවස්ථාවක් නැතුව ගැසට් එකක් දානවා අපි විනාඩි 3ක වෙන මොනවා හරි කතා කරනවා නීතිය සම්පාදනය කරනවා දැන් අපි ගත්තොත් අද සභාවම ගත්තොත් සභාව නීතියේ සම්පාදනයට වඩා අවධානය යොමු කරේ මේ මොහොතේ තියෙන කොවිඩ් වසංගතය පිළිබඳ ඒක වළක්වන්න බෑ හැබැයි අපි සම්මත කරන්න යන අපේ රටේ අනාගතයට බලපාන නීතිය ඒ නීතිය සම්පාදනය කිරීමේ හවුල් කරුවන් නම් අපි මේ පාර්ලිමේන්තුවේ අපිට සාධාරණ අයිතියක් තිබෙන ඒ පිළිබඳ කරුණු දැනගන්න අපැහැදිලි තැන් දැනගන්න මේකෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද මේක ගෙනාවේ ඇයි කියලා දැනගන්න අයිතියක් නැද්ද එහෙම නැතුව අපි මේ පාර්ලිමේන්තුව අතෝසවන්න ඕන
ඒක හැබැයි
මේ පාර්ලිමේන්තුව සම්මත කරන්න ඕන
කරකට නැහැ මේක දවසම විවාදයකට දැම්මා නම් ඒ
ඔව් සභානායක
ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂනායක රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කළ එකඟතාවයකට අපි පැමිණියා අද දින දවල් 12ට දක්වා මේ විවාදය කෙටි කරන්නත් ඒ නිසාම ප්‍රශ්න ඇසීම ආදී දේ සියල්ල අත්හිටවන්න. දැන් අපේ අනුව කාල වේලාවක් විපක්ෂයේ ඉල්ලීම මත තව පැය භාගකින් දිගු කරා. ඉතින් මේකේ ක්ලෝෂර් සුඩ් හැව් බීන් මූව්ඩ් ඇට් 12 වී අග්‍රීඩ් as we put it to the house now we went up to 12:30 now is dragged so the honorable minister can meet anyone in her committee she if the request is to meet in committee she can meet in committee but let us pass this motion
yes.
and adjourn the house otherwise we'll True. Be going on like this I mean she is available we are going up for the budget her ministry will be taken up so there will be so many committees and there's a special request by the opposition we'll have a consultative committee summoned that is the best way of finding an alternative so many hundreds of students who are qualified are awaiting this at least this simple step to be taken there may be more steps in the future so let us bring it to a closure please I request that we bring it to a closure and adjourn the house we have already said passed it by saying aye there is no opposition I request you honorable speaker
thank you Item 1 and item 2.
Aye.
Item 2, House agrees?
Aye. Discretion is if the House wants. The opposition can be noted. I mean, we are gone. ඉතින් අදහස කිව්වා ඔබතුමා කතා කරා ඔබතුමා කතා කරා ඔබතුමාගේ අදහස විරුද්ධත්වයේ ප්‍රකාශ කරා ඉතින් වැඩි ඉතින් අපි කොච්චර කතා කරත් මුළු මහත් සභාවම එකඟ නම් ඔබතුමාගේ විරෝධය ප්‍රකාශ කළා සභාවට මේ
හරි ඔබතුමාගේ හරි දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කරලා අවසන් කරන්න මේක
ඒ කියන්නේ සභා සම්මත කරගැනීමේදී සභාව එකඟද කියලා නෙවෙයි තනි මන්ත්‍රීවරයෙකුට උනත් තමන්ට ඡන්දයක් ඉල්ලීම අයිතිය තියෙනවා. ඒ අයිතියත් පැහැරගන්න එපා. කවුරු එකඟ වුණත් මට ඒ අයිතිය තියෙනවා. ගරු කතානායකට එදා පක්ෂනායක රැස්වීමද මා සහභාගී වුණ නැති එක ඇත්ත. නමුත් මට එතන හිටපු සහභාගී වූ කෙනෙක් කියපු පරිදි මා දන්නේ ලේකම්තුමත් මට මම ලේකම්තුමගෙන් ඇහුවා. ලේකම්තුමත් මට දැනුම් දුන් පරිදි මේක අවසාන වශයෙන් අද ගන්න බවට වඩා මෙතන ඉදිරිපත් වෙන කරුණු මත තමයි ගන්න කියන සාකච්ඡා වේදන කියන එක තමයි එතුමා කිව්වේ. ඒ වගේම සභානායකතුමා ඔබතුමා දැන් මේ සභාවේ මොකක් කිව්වත් ඒ පක්ෂනායක රැස්වීමේදී ඔබතුමා කියලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් විසින් මේකට යම් කරුණු කීපයක් කියන්න පුළුවන් ඒක ගැන සැලකිල්ලක් කරන්න කියලා එදා ඇතරම කියලා තියෙනවා ඒ නායක රැස්වීමේදී දැන් මෙතෙන්දි වෙන එකක් කියන්න එපා ඒතර ඔබතුමත් දන්නවා මම අවසන් කරගෙන ඉන්න ඔබතුමත් දන්නවා අපි මේ පිළිබඳ ධර්ම ස්ථාවරය මොකද්ද කියන එක ඒ නිසා තමයි ඒක කිව්වේ ඒ නිසා මේ සභාවේ මම සාධාරණ
ගරු කතානායකතුමනි ගරු අනුරාධ දිසානායක මන්ත්‍රීතුමාට ඡන්දයක් ආපහු වුණනම් අපිට ඡන්දයක් දීමට අපිට විරුද්ධත්වය පළ කරන ස්ථාවර නියෝගයට ඔබතුමාට තියෙනවා ඒක සටහන් කරලා විරුද්ධයි කියලා සභාව කල්ත යන්න වෙනම ඡන්ද කැඳවීමක් වුණනම් ඒත් කරන්න පුළුවන් ඒ නිසා ස්ථාවර නියෝගයේ විවිධ කරුණු තියෙනවා සභාව කල්ත යන්න අපි එකඟ වුණා එතුමාට එතුමාලා ජේවීපී එකේ හැටියට පක්ෂනායක කමිටුවේ හිටියේ නැහැ එදා නමුත් එවලේ අපි කිව්වා එතුමාලාට අදහස් පළ කරන්න කතාවකට ඉඩකඩ තියාගෙන අපි වේලාව වෙන් කරගත්තා. ඒ නිසා කිසිවකට අඩුපාඩුවක් කරන්නට ඒ කාර්යක සභාව ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු අවස්ථාවේ කටයුතු කරේ නැහැ. ඒ නිසා මේ කටයුත්ත අපි හමාර කරලා තියෙනවා. We have brought it to a closure. If there is a division that is being canvassed, it is up to the honorable speaker to put it to the house so we kanna sabhava kalta yanna ibada denna dolas wenda yalli sabhava raskirimata ma yojana karanum
hari chandayak
na chandayak onna chandaya demu chandayak onna chandaya demu prashna ne meka
ඔව් දිසානායක
කතානායකතුමාගේ කාර්යභාරය සභානායකතුමාගේ කාර්යභාරය දෙකම සභානායකතුමා බාරගෙන නොගත යුතුයි. ඔබතුමා විසින් සාමාන්‍ය සම්ප්‍රදායකට දැන් සභාව කල් තැබීමේ යෝජනාව ගෙන ආ යුතුයි කියලා කියන්න ඕන. ඒතර තමයි සභානායකතුමා කියන්නේ. දැන් ඔබතුමා කල් තැබීමේ යෝජනාවක් ගෙන ආ යුතුයි කියලා කියන්නත් පෙර සභානායකතුමා කල් තබන්න කියනවා. ඒ නිසා මට තේරෙන්නේ සභානායක තනතුරයි කතානායක තනතුරයි දෙකම සභානායක.
කොහොමද දැන් ඒ තවත් කාලේ
නැති. මම අවසන් වශයෙන් කියන්නේ ගරු කතානායකතුමා.
ඡන්දයක් ඕනේද?
මේ රටේ නීතියක් සම්පාදනය කිරීමේදී අපි නීතිවලට සම්පාදනය කිරීමට හවුල් වෙනවනම් අපිට සාධාරණ අවස්ථාවක් වුණා මම එදත් මීට පෙරක් පෙන්වා දුන්නා මේක කිසිදු උපදේශකාර සභාවට ගිහිල්ලා නැත්තම් ආංශික කාර්ය සභාව සාකච්ඡා වෙලා නැත්තම් මන්ත්‍රීවරු මේක තියෙන ගැටළු පිළිබඳ කතා කරන්න අවස්ථාවක් නැත්තම් මන්ත්‍රීවරුන්ට එතන ඇති වෙන ගැටළුවේ තත්ත්ව පිළිබඳ සාකච්ඡාවක් නැත්තම්
මේ මේක අවසන් කරන්න එපා මේ පිළිතුරු කතාවක් කළා අවසන්
ඒක පිළි අරගෙන ගරු සෞඛ්‍ය අමාත්‍යමේ මේ පාර්ලිමේන්තු දුදේදි කිව්වා අපි උපදේශකාර සභාවක් කැඳවනවා කියලා.
හරි ඡන්දය අපි උපදේශකාර සභාවක් කැඳවමු.
ගරු ඔබතුමනි මම ඊට පැහැදිලිව කිව්වේ මේ දෙක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔබතුමිය කිව්වා රයිට් එහෙනම් අපි කැඳවමු 12 වෙනිද කිව්වා. මම
හරි ඒක එදාට කැඳවමු 10 කියලා. ඒ කැඳවමු අද මේ කටයුත්ත මෙතනින් අවසන් කරමු.
මේ කටයුත්ත කසුකතාන අද සම්මත කරාට පස්සේ උපදේශකාර සභාව සාකච්ඡා කිරීමෙන් පළක් නේ. සම්මත කිරීමට පෙර තමයි මා ඉල්ලා සිටින උපදේශකාර සභාව අපිට අවදාස් දක්වන්න. අපිට ඒ පිළිබඳ ගැටලුවක් කරගන්න. මොකද අපි නීතිය සම්පාදනය කරන්න යන්නේ රටේ අනාගතය පිළිබඳව. ඒ නීතියට අපි හවුල් වෙනවනම් මේ පාර්ලිමේන්තු නීති සම්පාදනය කිරීමේ
ආයතන එහෙනම් අපි ඡන්දයක් ගනිමු. ඡන්දයක් අරගෙන අවසන් කරමු. ඡන්දයක් ඕනනේ. ඡන්දයක් ඔබතුමා යෝජනා කරන්න ඕනේ.
ගරු කතානායකතුමනි
කියන්න.
හරි ඡන්දයක් ඕනද නැද්ද කියලා ඇහුවොත් මා දන්නා මා ඡන්දයක් ඉල්ලුවට ඡන්දින් මේක විසඳින්න කොහොමද කියලා මට අදහසක් තියෙනවා. හැබැයි මම කියන්නේ ඡන්දයෙන් යුක්තිය මිටු වෙන්නේ නැති බව මා දන්නවා. මගේ සාධාරණ ඉල්ලීම මා කියන්නේ. මොකද මා ඡන්දයක් ඉල්ලුවොත් මා තනියම විරුද්ධ වෙවි.
ඒක අපි සටහන් කරගන්න. ඒක අපි සටහන් කරගන්න.
ප්‍රශ්නේ නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ ගරු ඇමතිතුමිය මේ සභාවේ මා මේ කරුණ පිළිමද ඉදිරිපත් කරනකොට කියපු අදහසක් තිබුණා.
ඒ අදහස කියන්නේ ඒ අදහස ගරු ඇමතිතුමිය සල්කලට අරගෙන විශේෂ රැස්වීමක් කැඳවන්න මේ කාර්ක උපදේශක කාර්ක සභාවේ. කැඳවලා
ඈ 1 2 3 4. ඔව්. පිළිබඳව පැහැදිලි කිරීමක් කරගන්න එතුමාට දවසක් ඕනි කියන එක ඒක
තමයි. හරි. දවසක් හරි දෙන්න නැත්නම් පාර්ලිමේන්තුවේ තවත් උන් විවාදයක් ඉලැති කරගන්න. ඒ අනුව 1 සහ 2 සම්මතයි. අපි දැන් සභා කල්තැවීම යෝජනා
කරනවා. විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒ සටහන් කරන්න කියලා අරුණ දිසානායකතුමා මන්ත්‍රීතුමා ඉල්ලනවා. ඒක අනිවාර්යෙන් සටහන් වෙයි කියලා. මම කතා කරන එක යුතුකමක්. මම කතා කරන එක යුතුකමක්. අපි ඉඩ දීලා මේ සභාව විවාදය දික් කරමින් ඔබ තුමාලාට ඉඩ දුන්නා. දැන් මේ රෙගුලාසියක් අනුමත කරන්නේ ඒ නිසා අවබෝධයෙන් අපි කටයුතු කරමු. රෙගුලාසියක් පමණයි. මම සභාව නොවැම්බර් 12 වෙනි දින පෙරවරු 10 දක්වා කල්තබන ලෙස ඉදිරිපත් කරනවා.
ඒ අනුව නොවැම්බර් 12 වෙනි දින පෙරවරු 10 දක්වා සභාව කල්තියි.